කතා කරා.
ගරු මූලාසන රුණ මන්ත්‍රීතුමනි, අද විපක්ෂයේ විසින් ඉදිරිපත් කරන ලද, සභාවට ඉදිරිපත් කරන ලද මේ යෝජනාවේ ආණ්ඩුවට මඩ ගහන්න, එහෙම නැත්නම් මේ රටේ ජනතාව නොමග යවන්න විවිධ කාරණා ගණනාවක් අද ඉදිරිපත් කරලා තියෙනවා මේ යෝජනාවේ. මම විශ්වාස කරනවා මේ යෝජනාවේ අතට අරගෙන බැලුවම මගේ විෂයට, මගේ අමාත්‍යාංශයට අදාළ වෙන කාරණයක් පිළිබඳව නැවත මේ රටේ ජනතාව අතරමං කරන්න, එහෙම නැත්නම් නොමග යවන්න මේ යෝජනාවට ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි රටේ සාගතයක් ගැන, ඊළඟ එක තමයි කාබනික වගාවේ නාඩගමක් ගැන කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉතාමත් පැහැදිලිව කිව යුතුයි, විපක්ෂයේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොතිබුණාට මේ විපක්ෂය, බංකොලොත් විපක්ෂය හැමදාම කරේ මේ රටේ ජනතාව නොමග යවන එක. රටේ ජනතාවට විවිධ කාරණා, වැරදි කාරණා ඉදිරිපත් කරමින් රටේ ජනතාව උසිගන්වමින් මේ රටට කිසි හේකින්වත් අපි කරන්න උත්සාහ නොගන්නා දේවල් පිළිබඳව ඉදිරිපත් කරනවා. ඔබතුමාලට මතක ඇති, මීට මාස ගණනාවකට කලින් රටේ මහා සාගින්නක් එනවා, රටේ ජනතාවට කන්න නැති වෙනවා, මාර්තු මාසයේ වෙනකොට අපිට පිටරටින් එළවලු පළතුරු ඇතුළු සියල්ලම ගෙන්නන්න වෙනවා කියලා මහා දැවැන්ත ප්‍රචාරයක් ක්‍රියාත්මක කරා. අපේ මේ කාබනික වගාව ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගත්ත වෙලාව මම ඉතාමත් පැහැදිලිව කියනවා, අද මේ මොහොත වෙනකොටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ, කැපෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය, බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු මේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන, කොළඹ බස්නාහිර පළාතෙන් පිටත තියෙන ආර්ථික මධ්‍යස්ථාන නමේම එළවලු මිල පහළ බැහැලා තියෙන. ප්‍රධානම හේතුව ඉතාමත් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එදා මේ තීරණය ගත්තේ තමන් ගැන හිතලා නෙමෙයි, කෙනෙක් ගැන හිතලා නෙමෙයි, සමස්තයක් රටේ නායකයෙක් හැඩියට රටේ ජනතාව වෙනුවෙන් ගත යුතු උදාහර තීරණයක් එතුමා අරගත්තා. අපි දන්නවා, අපි නොදන්නව නෙමෙයි, මේම මේ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී, සමස්ත රටටම බලපාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී පොඩි අපහසුතාවයන් තියෙනවා. නමුත් ඒ සියලුම අපහසුතාවයන් මැඩගෙන කාබනික වගාව ප්‍රචාරය ප්‍රචලිත කරන්න අපි දැඩි උත්සාහයක් ගත්තා. අපි ඉතාමත් පැහැදිලිව දන්නවා මොන තරම් කාබනික වගාවට වස විස නැති ආහාර වේලකට කැමැත්ත පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ රටේ සියලුම ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලබා දීමේ කාර්යය තමයි අතිගරු ජනාධිපතිතුමන් කරේ. එහෙම නැතුව හුඟක් දෙනෙක් පෙන්වලා දෙන විදිහට මේක අතිගරු ජනාධිපතිතුමා ගත්ත තනියෙන් ගත්ත තීරණයක්වත්, එහෙම නැත්නම් ගත්ත වැරදි තීරණයක්වත් නෙමෙයි. ඉතාමත් මම මේක අවස්ථාවක් කරගන්නවා මොලසුන මන්ත්‍රීතුමනි, මේ වැඩපිළිවෙල මේ යලකන්නේට ක්‍රියාත්මක කරන්න අපි කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ, අපි පළවෙනියෙන්ම අවබෝධ කරගන්න ඕනේ මේ රටේ කෘෂිකර්මාන්තය කියන්නේ මොකද්ද කියලා. කෘෂිකර්මාන්තය කියලා කිව්වම එකක් නෙමෙයි, විශේෂයෙන්ම වගා භූමිය අවබෝධ කරගන්න ඕනේ, දේශගුණය අවබෝධ කරගන්න ඕනේ, කාලගුණය අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ගොවිතැනට නැඹුරු වෙලා ඉන්න, ගොවිතැන කරන ගොවියාගේ සිතුම් පැතුම් සහ චාරිත්‍ර වාරිත්‍ර පුරුදු පිළිබඳවත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මනා අවබෝධයක් ලබාගෙන මේ කාබනික වගාව ප්‍රචාරිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන කටයුතු ආරම්භ කරා. ඒ වගේම තමයි මේ හැම භූමියකම පොහොර යෙදවීමේදී විවිධ පොහොර යෙදවුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. උදාහරණයකට මොනරාගල දිස්ත්‍රික්කයේ පොහොර යෙදවුම් යොදන ආකාරය නෙමෙයි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පසත් පොළවත් දේශගුණියත් කාලගුණියත් අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමස්ත රටම දිස්ත්‍රික්ක 25ට අනුව කොටස් 25කට කඩලා අපි පොහොර යොදවන ආකාරය පිළිබඳව වෙනමම වැඩපිළිවෙලක් සකස් කරා. ඒ වගේම තමයි මේ පොහොර ලබා දෙන්නේ කවුද? දේශීය නිෂ්පාදකයෝ. අපේ රටේ මෙතෙක් කල කෝටි ප්‍රකෝටි ගාණක් පිටරට රාජ්‍ය පෞද්ගලික ආයතනවලට ඇදී යනකොට අතිගරු ජනාධිපතිතුමා ගත්ත මේ තීරණයත් සමග මේ සියලුම මුදල් අද නතර වෙලා. වෙනමම ව්‍යවසායකයන් අද හැම දිස්ත්‍රික්කයකම ව්‍යවසායකයෙක් පොහොර නිෂ්පාදකයෙක් හැටියට අද බිහි වෙලා තියෙනවා. ඒ අපි මේ පොහොර නිෂ්පාදකයෝ තෝරගෙන ඒ අයට වෙනමම පොහොර නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව වෙනමම වැඩපිළිවෙලක් සකස් කරලා මේවා මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු අපි සකස් කරා. එතකොට කවුද මේ දිස්ත්‍රික්ක 25 මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? අපි මේ ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වෙනමම පොහොර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක් හැදුවා. මේ කමිටුවේ ප්‍රධානම වශයෙන් කටයුතු කරන්නේ ඒ දිස්ත්‍රික්කයේ කුෂකර්ම කමිටුවෙත් ඉන්න පොහොර මෙහෙයුම් කමිටුවට අපි නම් කරා දිස්ත්‍රික් ලේකම්තුමා සභාපතිවරයා හැටියටත්, ඒ වගේම ඍජුවම අපේ අමාත්‍යංශයට වග කියන දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා කැඳවුම් කරුවා හැටියටත්, ඒ වගේම පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාත්, අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාත්, ඒ වගේම ගෝජන සේවා නියෝජ්‍ය සහකාර කොමසාරිස්තුමත්, සහකාර අධ්‍යක්ෂක පොහොර ලේකම් කාර්යාලය නිලධාරිතුමත්, ඒ වගේම හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ කාර්යසාධක බලකායේ නියෝජිතයෙක්, ඒ වගේම පොහොර සමාගම් අපේ රාජ්‍ය පොහොර සමාගම් දෙකේ නියෝජිතයෙකුත් අපි නම් කරලා මේ කමිටුව අපි සකස් කරගත්තා. දැන් මේ දිස්ත්‍රික්ක 25ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දෙන්නේ කොහොමද, ලබා දෙන්නේ කාටද, ලබා දෙන්න ඕනේ කවදද කියන එක පිළිබඳව සියලු තීන්දුව තීරණ ලබා දෙන්නේ මේ පොහොර මෙහෙයුම් කමිටුව අනුව. ඒ අනුව තමයි අපි සම්බන්ධ කරා මේ පොහොර නිෂ්පාදකයාත් පොහොර මෙහෙයුම් කමිටුවත් දෙක සම්බන්ධ කරලා මේ වෙනකොට අපි වැඩපිළිවෙලක් සකස් කරනවා. එතකොට මුළු දිස්ත්‍රික්කයේම ආවරණය වෙන විදිහට අපිට පුළුවන් මේ කුෂකර්ම කාබනික වගාවේ අවශ්‍ය සියලු පොහොර ද්‍රව්‍ය ලබා දීමට. අපි දන්නවා සමහර වෙලාවට මේ පොහොර පිළිබඳව ගැටලු, කාබනික පොහොරයන් පිළිබඳව ගැටලු තිබුණා, ඒවා හරියන්නේ නැහැ කියලා තිබුණා. අපි ඒ වගේ කාරණා පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කරා, අපි ඒවා පසුවිපරම් කරා. ඒ වෙදී අපිට ලැබුණ අත්දැකීමුත් එක්ක රජරට විශ්වවිද්‍යාලයත් සමඟ අපි බද්ධ වෙලා සියලුම දේශීය කාබනික පොහොර නිෂ්පාදනයන්, දියර පොහොර, ඒ වගේම ඝන පොහොර නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනයන් පරීක්ෂා කරන්නත් අපි වැඩපිළිවෙලක් සකස් කරා. රජරට විශ්වවිද්‍යාලයත් සමඟ අපේ රාජ්‍ය අමාත්‍යාංශය අපි අවබෝධතාවයකට ආවා මේ සියලුම දාම. මම විශේෂයෙන්ම මෙතනදී සඳහන් කළ යුතුයි, දිගින් දිගටම වැරදි ප්‍රචාරයන් යවපු නිසා අපේ ගොවි ජනතාව හුඟක් දුරට අසරණ වෙලා, අතරමං වෙලා, අවනවබෝධය නිසා හුඟක් දෙනෙක් හිටුවා මේ කොම්පෝස් පොහොර දැම්මන් පස්සේ තමයි මේ කාබනික වගාව කරන්න කියලා. ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ, ඊට වඩා දියුණු තාක්ෂණයක් මේ කාබනික වගාව සඳහා තියෙනවා. ඒ තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාගේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතාමත් පැහැදිලිව 39 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙන ජෛව තාක්ෂණයේ යොදා ගනිමින් සකස් කරන දියර පොහොරයන්. ජෛව තාක්ෂණය කියලා කියන්නේ සෘජ ජීවි භාවිතා කරලා කාබනික වගාව කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව බුද්ධිමත් නිලධාරීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිගින් දිගටම මේකට වැඩපිළිවෙලක් සකස් කරා. 2019 අපි 30% කාබනික වගා පොහොරත්, ඒ වගේම 70% රසායනික පොහොරත් භාවිතා කරලා කන්න තුනක් ඉතාමත් සාර්ථක කරපු නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා පහුගිය වසරේදී රටේ සමස්යක් හැටියටම කාබනික වගාවට යොමු කරවන්න අවශ්‍ය තීන්දුව ගත්තේ. ඉතින් මේ ක්‍රියාත්මක කරන නව තාක්ෂණයත් උපයෝගී කරගෙන කරන කාබනික වගාව සාර්ථකයි කියන එක හොඳටම ඔප්පු වෙන්නේ තමයි අපි මම එදත් මීට කලිනුත් මම මේක පැහැදිලිව කියලා තියෙනවා, වගාව කරලා අවසාන වෙලා ඵලදායක වෙන ප්‍රමාණය අනුව තමයි අපිට තීරණය කරන්න පුළුවන්. අතිසාර්ථකව අපිට පහුගිය මහා කන්නේදී මේ ඵලදායක ලබන්න හැකියාව ලැබුණා. ඒ නිසා තමයි අද මේ මවල පෙන්නපු සාගිනි තත්වයක් මේ රටේ ඇති නොවෙන්නේ. ඉතින් ඉදිරියටත් මීට වඩා අඩුපාඩු තියෙන්න පුළුවන්, යම් යම් මීට වඩා හොඳින් කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා බොරු ප්‍රචාරයන් යවලා රටේ ජනතාවට හොඳ වැඩක් කරන්න මම ඉතාමත් පැහැදිලිව කිව යුතුයි. ජනාධිපතිතුමා මේ ගත්ත තීරණය කිසිසේත්ම වැරදි වැඩක් නෙමෙයි. මේක හොඳ වැඩපිළිවෙලක් නිසා මේකට සහයෝගය ලබා දීම පක්ෂ විපක්ෂ අපේ සියලු දෙනාගේම කාර්යභාරයක් වගේම වගකීමක් වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. මේ හොඳ වැඩේ ක්‍රියාත්මක කිරීමේදී යම් කිසි යෝජනාවක් තියෙනවා නම් මම නැවත ඉල්ලීමක් යෝජනා සියල්ල සියලුම යෝජනා වලට හිස නමන්න, ඒ යෝජනා සියල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා නම් ඒවා අපි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගම්මට්ටමේ ඉන්න අපේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීවරයාගේ ඉඳන් කුපනිෂ නිලධාරීවරයාගේ ඉඳලා කෘෂිකර්ම උපදේශකවරයා දක්වා සියලුම නිලධාරීන් මේ වෙනකොටත් අපි පුහුණු වීම කරලා තියෙන මේ නිලධාරීන් මේ වෙනකොටත් දැන් ගොවි ජනතාව හමු වෙමින් ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. අපි ලබන සතියේ වෙනකොට කුපනිෂ කොට්ටාසයකට අයිති වෙන සියලුම ගොවි සංවිධාන කැඳවල ඒ ගොවි සංවිධාන මට්ටමින් මේක ක්‍රියාත්මක කිරීමේදී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන්නත් අපි කටයුතු කරනවා. මම විශ්වාස කරනවා අපි රජයක් හැටියට අද වෙනකම් අතිගරු ජනාධිපතිතුමා ගත්ත සියලුම තීන්දුව තීරණ ඉතාමත් පළදරන තත්වයට පැමිණලා තියෙනවා. උඟ දෙනෙක් පළවෙනි අවුරුද්දේදී දෙවෙනි අවුරුද්දේදී අපි මේව ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනකොට විවිධ අනවබෝධය නිසා අවබෝධ කරගන්න ඕනකමක් නැති නිසාම මේවට විවිධ චෝදනා නැගුවා. හැබැයි ඒ චෝදනා නගනකොට අපි නිශ්ශබ්දව අපේ කාර්යභාරය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරා. ඒ කාර්යභාරය ඉටු කරන්න අපිට ශක්තිය තිබුණා, නායකත්වය තිබුණා. ඒ වගේම රටේ ජනතාව බහුතරයක් අපිත් එක්ක මේකෙදි හිටගත්තා. ඒ නිසා අපි මේක ක්‍රියාත්මක කරා. මම විශ්වාස කරනවා තව කන්නයක් හොද් දෙකක් යනකොට මේ රටේ සියලුම ජනතාව වස විස වලින් තොර ආහාර වේලක් ගන්න පළවෙනිම රට හැටියට අපිට නම් දරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.
ස්තුතිගරු අමතුමා. මීළඟට ගරු සෙල්වරාසා ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා උතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු ආචාර්ය සුරෙන් රාඝවන් මහත්මයා මුලසෙන්. கௌரவ செல்வராசா கஜேந்திரன் அவர்கள் உங்களுக்கு 6 வினாடிகள் உண்டு.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இந்த இன்று தற்போதைய நிலைமை தொடர்பான ஒரு விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த இடத்திலே நேற்று முன்தினம் 21ஆம் தேதி ஒரு வெத்தமானி அறிவித்தல் ஒன்று வெளியிடப்பட்டிருக்கின்றது. 22/68/2 இலக்க வெத்தமானி மூலமாக முப்படைகளும் நாட்டினுடைய அமைதியை பேணுகின்ற செயல்பாடுகளிலே அனைத்து மாவட்டங்களிலும் ஈடுபடுவார்கள் என்று சொல்லி சொல்லப்பட்டிருக்கின்றது. இந்த செயல்பாடு என்பது வந்து இந்த இராணுவ மயமாக்கத்தினுடைய ஒரு அங்கமாகத்தான் நாங்கள் அதனை கருதுகின்றோம். குறிப்பாக வடகிழக்கு தொடர்ச்சியாகவே இராணுவமயப்படுத்தப்பட்ட நிலையிலேயே இருக்கின்றது. இலங்கை ஆயுதப்படைகளுடைய 3/4 ஏற்கனவே வடகிழக்கிலே தான் நிலைநிறுத்தப்பட்டிருக்கின்றது. இவை அகற்றப்பட வேண்டும் என்று நாங்கள் வலியுறுத்தி வருகின்ற நிலைமையிலே இந்த பொது பாதுகாப்பில் இராணுவத்தினர் ஆயுதப்படைகள் ஈடுபடுத்தப்பட்டிருப்பது என்பது வன்மையாக கண்டிக்கப்பட வேண்டிய ஒன்று என்பதை இந்த இடத்திலே நான் பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அடுத்து இந்த வடமாகாண ஆளுநர் நேற்றைய தினம் அவருடைய செய்தியொன்று ஊடகத்திலே வெளிவந்திருக்கின்றது. அவர் சொல்லியிருக்கின்றார், யாழ்ப்பாணம் தீவக பகுதியிலே இருக்கின்ற பெண்கள் சமூக விரோத செயல்பாடுகளிலே ஈடுபடுவதாக, அது வந்து ஒரு விபச்சாரம் போன்ற செயல்பாடுகளில் ஈடுபடுவதாக, அவர்களுடைய வறுமை காரணமாக அவ்வாறு ஈடுபடுவதாக அது அவருக்கு அவமானம் என்று சொல்லியிருக்கின்றார். இந்த தீவக பெண்களை, தீவக மக்களை அல்லது தமிழ் பெண்களை இழிவுபடுத்துகின்ற விதமாக அவர் கூறிய இந்த கருத்துக்களை நான் மிகவும் வன்மையாக கண்டிக்கின்றேன். இந்த அவர் ஒரு ஆளுநர், உண்மையிலே அவர் ஒரு மனச்சாட்சி உள்ளவராக இருந்தால் இன்று தமிழ் பெண்கள் வறுமை நிலைமைக்குள் இருப்பதற்கு மிக பிரதானமான காரணங்களில் ஒன்று, கடந்த யுத்த கால பகுதியிலே பல ஆயிரக்கணக்கான குடும்பத் தலைவர்கள் இராணுவத்தினராலும் துணை இராணுவ குழுவினராலும் படுகொலை செய்யப்பட்டிருக்கின்றார்கள். அவ்வாறு அந்த இந்த பெண்களுடைய நெருக்கடி நிலைக்கு காரணமானவர்களுக்கு தொடர்பாக ஒரு விசாரணை நடத்த வேண்டும் என்று கோருவதற்கு முதுகெலும்பில்லாத ஒருவர், அந்த பெண்களுடைய நிலைமைகளுக்கு காரணம் என்ன என்பதை வந்து சுட்டிக்காட்டுவதற்கு முதுகெலும்பில்லாத ஒருவர் இவ்வாறான ஒரு கீழ்த்தரமான ஒரு கருத்தை கூறியிருப்பது என்பது முழு தமிழ் மக்களையும் அவமானப்படுத்தி அவர்களுடைய மனங்களை புண்படுத்தி இருக்கிறது. அதற்காக அவர் மன்னிப்பு கூற வேண்டும். கடந்த 1990ஆம் ஆண்டு ஆகஸ்ட் மாதம் 25, 26, 27ஆம் தேதிகளில் மட்டும் டக்ளஸ் சிவானந்தா துணை இராணுவ குழு தலைவர் இருக்கத்தக்கதாக தீவக பகுதியிலே நடைபெற்ற ஒரு சுற்றி வளைப்பிலே வந்து 300 பேர் படுகொலை செய்யப்பட்டிருக்கின்றார்கள், 69 பேர் காணாமல் போயிருக்கிறார்கள். இது தொடர்பாக எந்த விதமான விசாரணைகளும் இல்லை. இன்று வரைக்கும் அவர்கள் கௌரவ பதவிகளிலே உலா வந்து கொண்டிருக்கின்றார்கள். இந்த ஆளுநருடைய இந்த செயல்பாட்டுக்கு நான் வன்மையான கண்டனத்தை தெரிவித்து அவர் மன்னிப்பு கேட்க வேண்டும் என்று வலியுறுத்துவதோடு, அடுத்ததாக வடமாகாணத்தில் இருக்கக்கூடிய முன்பள்ளி ஆசிரியர்கள் 2800 பேர் இப்பொழுது நேற்றைய தினம் தொடக்கம் நேற்று முன்தினம் தொடர்கம் போராட்டத்தில் ஈடுபட்டிருக்கின்றார்கள். தங்களுக்கு நிரந்தர நியமனம் வழங்கப்பட வேண்டும் என்று கோரி அவர்களில் பெரும்பாலானவர்கள் கிட்டத்தட்ட ஆக குறைந்தது 5 வருடங்கள் வேலை செய்திருக்கிறார்கள். ஆக கூடுதலாக 38 வருடங்கள் வரை வேலை செய்திருக்கின்றார்கள். ஆனால் இன்று வரை அவர்களுக்கு நிரந்தர நியமனம் வழங்கப்படவில்லை. ஆனால் இந்த 38 வருடங்கள் கடமையாற்றியவர்கள் உட்பட இந்த முன்பள்ளி ஆசிரியர்களிடம் கல்வி கற்ற பிள்ளைகள் தான் இன்று இந்த சமூகத்திலே பொறியியலாளர்களாகவும் வைத்தியர்களாகவும் எஸ்எல்ஏ உத்தியோகத்தர்களாகவும் கணக்காளர்களாகவும் இன்னபிற துறைகளிலே வந்து நிபுணர்களாகவும் இருக்கிறார்கள் என்று சொன்னால் இந்த முன்பள்ளி ஆசிரியர்களுடைய கைகளால் வளர்ந்த பிள்ளைகள் தான். அது இதில் இருக்கக்கூடிய பாராளுமன்ற உறுப்பினர்களுடைய பிள்ளைகள் கூட இந்த முன்பள்ளி ஆசிரியர்களிடம் கல்வி பயின்றவர்களாகத்தான் இருப்பார்கள். ஆரம்பத்திலே வந்து அவர்கள் அந்த முளையிலேயே அத்திவேரத்தை அவர்கள் சிறப்பாக இட்டதனால்
தான் கடைசி
பிற்காலத்திலே வந்து உயர்ந்த நிலைக்கு சமூகத்திலே வந்திருக்கிறார்கள். ஆகவே இந்த ஆசிரியர்களுடைய கோரிக்கைகளானது உடனடியாக அவர்களுக்கு ஒரு நிரந்தர நியமனம் வழங்கப்பட வேண்டும். அத்தோடு அவர்களுடைய சம்பளம் உண்மையிலே வேதனைக்குரிய விடயம். இந்த 35 ஆண்டுகளாகவே வந்து அவர்கள் 3000 ரூபாய் சம்பளத்தோடு வேலை செய்தவர்கள் 13ஆம் ஆண்டிலிருந்து 6000 ரூபாவாக அதிகரிக்கப்பட்டிருக்கின்றது. இன்று இந்த நாட்டினுடைய பொருளாதார நெருக்கடியிலே வந்து ஒரு நாள் செலவு 5000 ரூபாய் என்று சொல்லப்படுகிறது. அப்படி இருக்கிற பொழுது வந்து 6000 ரூபாவோடு எப்படி அவர்கள் ஒரு மாத செலவை ஈடு செய்ய முடியும்? ஆகவே அவர்கள் ஆக குறைந்தது அவர்களுக்கு 25000 ரூபாய் கொடுப்பன வழங்க உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும். நாங்கள் ஏற்கனவே வந்து இந்த முன்பள்ளிகளை அரசு பொருட்படுத்தி அந்த ஆசிரியர்களை உள்வாங்க வேண்டும் என்ற கோரிக்கைகளை நாங்கள் ஒருங்கிணைப்பு குழு கூட்டங்களிலே நாங்கள் வலியுறுத்தி இருக்கின்றோம். இன்று வரை நடவடிக்கை எடுக்கவில்லை. அவர்கள் இப்பொழுது தங்களுடைய கற்பித்தல் நடவடிக்கைகளை நிறுத்தி யாழ்ப்பாணம் கச்சேரிக்கு முன்பாகவும் ஆளுநர் அலுவலகத்துக்கு முன்பாகவும் போராட்டத்தில் ஈடுபட்டிருக்கின்றார்கள். உடனடியாக இந்த விடயத்தை வந்து அரசாங்கம் கருத்தில் கொள்ள வேண்டும். அடுத்தது இறுதியாக நான் முடிக்கின்றேன். அடுத்ததாக இந்த பயங்கரவாத தடைச்சட்டத்தின் கீழே கடந்த வருடம் மார்ச் 29ஆம் தேதி 2 ஊடகவியலாளர்கள் கைது செய்யப்பட்டிருக்கின்றார்கள். டிவெனியா முகுந்தர் என்பவர் டியூப் தமிழ் இணையத்தினுடைய ஒரு பணிப்பாளர், அவரோடு சேர்ந்து அந்த இணையத்திலே பணியாற்றுகின்ற ஜுவானிஸ் விமல்ராஜ் என்பவர், இவர்கள் இருவரும் எந்த காரணங்களும் இல்லாமல் பொய்க்காரணங்களின் அடிப்படையில் கைது செய்யப்பட்டு விடுதலை புலிகளை மீள உருவாக்க முற்பட்டதாக கூறி இன்று வரை அவர்கள் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் மிக கடுமையான துன்புறுத்தல்களுக்கு உள்ளாக்கப்பட்ட நிலைமையிலே தடுத்து வைக்கப்பட்டிருக்கின்றார்கள். இதே அதற்கு ஒரே ஒரு காரணம், ஸ்ரீலங்கா சுதந்திர கட்சியினுடைய வேட்பாளராக இருந்து கொண்டு ஆவா குழு உறுப்பினராக இருந்து கொண்டிருந்த ஒருவர் நல்லூரிலே ஒரு தமிழ் எங்களுடைய போராட்டம் ஒன்றை குழப்புகின்ற விதமாக அவர் ஒரு மேடையை போட்டு ஒரு போராட்டம் நடத்திய பொழுது அவருடைய உண்மை முகத்தை அம்பலப்படுத்துகின்ற விதமாக அவர்கள் கேள்வியை கேட்ட ஒரே ஒரு காரணத்துக்காக ஸ்ரீலங்கா உளவுத்துறையினரால் திட்டமிட்ட ரீதியிலே வந்து அவர்கள் குறிவைக்கப்பட்டு கைது செய்யப்பட்டு விடுதலை புலிகளை மீள உருவாக்க முற்பட்டார்கள் என்ற போலி குற்றச்சாட்டிலே தடுத்து
வைக்கப்பட்டிருக்கிறார்.
மனிதாபிமானமற்ற வகையிலே இன்று வரை தடுத்து வைக்கப்பட்டிருக்கின்றார். இதை போன்று தடுத்து வைக்கப்பட்டிருக்கின்ற அனைத்து அரசியல் கைதிகளும் உடனடியாக விடுதலை செய்யப்பட வேண்டும். பயங்கரவாத தடைச்சட்டம் நீக்கப்பட வேண்டும். இந்த அநியாய நடவடிக்கைகளை உடன் நிறுத்த வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
மீனகட்ட கரு ஜகத்குமார் உத்துமாட வினாடி ஹத்தக காலையத்தி வினோ
முலாசனை மந்திரித்துமணி ஸ்தூதிவாந்த வினோ எவ்வகையும் அப்பி මේ වෙලාවේ පුදුම වෙනවා මේ යෝජනාවේ සමහර කාරණා සම්බන්ධ මේ යෝජනාව ගේන විපක්ෂයේ අද අදහස් වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම අසමත් වෙලා කියලා. ඒ වගේම මේ රට කරගෙන යාම සම්බන්ධයෙන් අසමත් වෙලා කියලා. හැබැයි මේ විපක්ෂයේ මේ යෝජනාව ගේනකොට විපක්ෂය මතක නැති වෙලා තියෙනවා මේට වසර දෙකකට කලින් බලේ හිටියේ මේ අය කියලා. ඒ අය කොයිතරම් අසමත් වුණාද කියන කාරණාව අපි ඒ අයගෙන් අහනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා, රණවීර වික්‍රමසිංහ මහත්තයා අද පුටු දෙක දෙපැත්තක හිටියට මේගොල්ලෝ එකම කණ්ඩායමක් විදියට එදා ඉඳලා මේ රට අසමත් කරන තැනට ගෙනිච්ච කවුද කියන කාරණාව අමතක වෙලා එදා ඒ පාස්කු ප්‍රහාරයේ චෝදනාව අද අපිට දාන්න හදන්නේ එදා ජාතික ආරස්සාව තුට්ටුවට දාලා රට පිළිබඳව හිතන්නේ නැතුව තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරපු අය අද අපිට මේ චෝදනා දාලා ඒගොල්ලෝ ගැලවෙන්න හදනවා. අද අහනවා ඒ අය ඇල්ලුවද කියලා. අපි පැහැදිලිවම කියන්න ඕන දැන් මේ චෝදනා කරලා අපේ මුදිබ රහුමන් මන්ත්‍රීතුමා දැන් ටීකට කලින් පට්ටපල් බොරුවක් කිව්වා. මෙතන අපේ රමේෂ් පතිරණ අපේ ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වයි කියලා මේ වෙළුම්වල පාසක ප්‍රහාරය සම්බන්ධ වෙළුම්වලින් භාගයයි දීලා තියෙන කියලා. පට්ටපල් බොරු. එතුමා උදේ කියලා තියෙනවා මේ සම්බන්ධව ජනාධිපතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවට මේ බාර දීලා උපදෙස් අනුව කතානායකතුමාට කටයුතු කරනවා කියලා. ඒ අනුව දවල් වෙනකොට මේ සියලුම ප්‍රකාශන මේ සම්බන්ධ සියලු වෙළුම් අද වෙනකොට පාර්ලිමේන්තුවට කතානායකතුමාට බාර දීලා තියෙනවා. ඒ නිසා අපට හංගන්න දෙයක් නැහැ කියන කාරණාව අද අතිකරු ජනාධිපතිතුමා සහ රජය ප්‍රකාශ කරලා තියෙනවා, පෙන්වලා තියෙනවා. ඒ නිසා අද මේක දුන්නාම කිරියල්ල හිටපු ඇමතිතුමා කියනවා මේක හොඳයි පත්‍රකාරයන්ට දෙන්න, ඉච්චර ලොකු ප්‍රකාශන ටිකක් තියෙන කියලා. හැබැයි එන්නේ ඉස්සෙල්ලා කිව්වේ ඔන්න අපි හංගගෙන ඉන්නවා, මේක තුල තමයි ගොඩක් දේවල් තියෙන්නේ, රහස් තියෙන්නේ. ඒ නිසා මේක හංගන් ඉන්නේ අපේ මිනිස්සු ආරක්ෂා කරන්න කියලා. හැබැයි දුන්නාම කියනවා නෑ මේකේ වැඩක් නෑ කියලා. මෙතුමාලට කන්න ඕන වුණාම කබර ගොයා තල ගොයා කරගන්න න්‍යාය ඉතිහාසයෙන් නම් කළේ. හැබැයි අපි පැහැදිලිවම කියන්න ඕන පාස්කු පාරයට සම්පූර්ණයෙන්ම වගේ කියන්න ඕන විපක්ෂය කියන කාරණාව මුළු ලෝකෙම දන්නවා. එවැනි වාතාවරණයකට මේ අවුරුදු දෙකක් ගියාට පස්සේ ඒකේ චූදිතයන් අල්ලලා දඬුවම් කරේ නෑ කියලා ඒකට චෝදනා කරලා අපට ඒ සියලු චෝදනා දාන්න උත්සාහ කරාට ඒක තමුන්වහන්සේලාගේ හිතලුවක් විතරයි. මේ රටේ අපිට ඕන ඕන විදියට නීතිය නමලා අපිට ඕන ඕන විදියට කටයුතු කරන්න අපි රටේ බාරගත්තෙත් නෑ, ජනතාව අපිට ජනවරමත් දීලත් නෑ. තමුන්වහන්සේලා කාලේ එහෙම කරන්න ගිහිල්ලා එනගත්ත බව රටම දන්නවා. තමුන්වහන්සේලා එදා තමුන්වහන්සේලාට ඕන විදියට යම් යම් විරුද්ධ පාක්ෂිකයන්ගේට නඩු දාලා සමහර අයගෙන් පළිගැනීම් කරලා රාජපක්ෂ පරම්පරාවේ සියලු දෙනාට නඩු දාලා රාජපක්ෂ පරපුරේ ආයත් එක්ක වැඩ කරපු අපි හැමටත් යම් යම් නඩු දාලා තමුන්වහන්සේලා උත්සාහ කළේ තමුන්වහන්සේලාගේ විරුද්ධවාදීන් දේශපාලනය කරන එක නවත්තලා තමුන්වහන්සේලාගේ අභියෝග නවත්ත ගන්න. එහෙම තමුන්වහන්සේලා උත්සාහ කරත් මේ රටේ අධිකරණයෙන් එහෙම අවස්ථා දුන්නේ නැහැ. තමුන්වහන්සේලාගේ අධිකරණ නවන්න උත්සාහ කරා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විතරක් නෙමෙයි විවිධ විනිශ්චයකාරවරුන්ට විවිධ ආකාරයේ බලපෑම් කරපු බව තමයි තහවුරුනේ රංජිත් රාමනායක මහත්තයාගේ හඬපැටියොලි. එතුමා අද මේ තනියෙන් හිරගෙදර හිටියට මේකට වග කියන්න ඕන යහපාලන හිටපු ආණ්ඩුව ගොඩක් අය. එතුමාට ලනු දුන්න, කැරට්ටල් දුන්න, මේව අහපන් මේව කරපන් කියලා. එතුමා අන්තිමට පොලිසියේ ඉන්න සමහර අය එතුමාලා කියන විදිහට එතුමාලාගේ සිරිගොතේ බලමහවර කරපු කියන අය සමහර අය රංජන් රාමනායක මහත්තයාගේ ගෙදර ගිහිල්ලා වළං හොදන්න ලෑස්ති වෙච්ච අය රකින්න තමයි අද කතා කළේ. අද කතා කරේ මෙතන වැඩියෙන් මේ පොලිස් නිලධාරීන් ටික ආරක්ෂා කරන්න. හැබැයි ඒ අයම කියන විදිහට ඒ අය ඒගොල්ලන්ගේ වළං හොදපු, ඒ වගේම සිරිගොතේ තනි රකපු අය, රටට නීතිය ගේන්න කටයුතු කරපු අය නෙමෙයි, රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් පත් කරපු පොලිසියක් විදිහට හැසිරලා නැහැ සමහර අය. ඒ ශානිලා එහෙම නැත්නම් රවිවෙත් සිංහලා කටයුතු කරපු ආකාරයේ තමුන්වහන්සේලාම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමනම් අපි එතනට යන්න සූදානම්න්නේ එදා තමුන්වහන්සේලා පලිගැනින් ස්වරූපයෙන් අර දුමින්ද සිල්ලාට එහෙම නැත්නම් ජෝන්සන් ඇමතුමාට එහෙම නැත්නම් අපේ තවත් මන්ත්‍රීවරුන්ට දාපු නඩු ඒ විදිහ අපි නාලා නැහැ තමුන්වහන්සේලාට ඕන ඕන විදිහට විපක්ෂයේ අය ගන්න කියලා. හැබැයි යම් නඩුවක්
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක්
අධිකරණයේ විසින් තහවුරු කරනකම් අපිට ඒක තහවුරු කරන්න බෑ. ඒ නිසා අධිකරණයට නීති මේ තීරපත්තුමා මගින් යොමු වෙලා තියෙනවා. ඒ වගේම පොලිසිය විසින් යොමු කරනවා. ඒ අනුව කටයුතු ගන්න. මේ සමහර අය කියනවා අර අත්තරංගුවට ගන්න මෙයා සැකයි මෙයා තමයි මේක වගේ. එහෙම අපිට ඕන විදිහට කොහොමද අධිකරණය
මෙහෙවන්නේ?
I want to explain සභාපතිතුමනි. Point of order එක එතුමා දැන් කතා කරනකොට
මම I'm sorry that's not a point of order, that's not a point of order, please continue.
පැහැදිලිවම මුලස්සනේ මන්ත්‍රීතුමනි මේ රටේ ජනතාව අපට දුන්න ජනවර්ම අනුව පාස්තු පාරේ සම්බන්ධව නීතියක ආත්මක වෙනවා, රටේ අනිකුත් කටයුතු සම්බන්ධව රට ඉදිරියට යමින් තියෙනවා, ඒ වගේම සෞඛ්‍යංශයෙන් සියලුම දෙනා සම්බන්ධව අවශ්‍ය කටයුතු කරලා අද මිනිස්සු මැරෙන ප්‍රමාණය අඩු කරගෙන රෝගීන් අඩු කරගෙන තියෙනවා. පහුගිය කාලේ මේගොල්ලන්ගේ ආණ්ඩුව කටයුතු කරපු විදිහට රට ගෙනිච්චානම් අද රෝගීන් ප්‍රමාණය ලක්ෂ ගාණක් විතරක් නෙමෙයි මරණ ප්‍රමාණයත් ලක්ෂ ගාණක් බවට පත් වෙන තිබුණා. එවැනි තත්ත්වයක් වළක්ව ගන්න කටයුතු කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව. අද රටේ ජනතාවට යම් ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ටික බොරදිය මාළු බාන්න බෑ. අද මේ ප්‍රශ්න තියෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, ඇත්තටම ලෝක වසංගත තත්ත්වයක්
කියන්නේ.
සභාපතිතුමනි බුජිබුර බන්තිතුමාගේ නම කිව්වා එතුමා. එතුමා මේ බුජිබුර බන්තිතුමාගේ නම කිව්වා. එතුමාට අයිඩියක් කියන එකට උත්තර දෙන්න.
Okay, what's your point of order? Yes.
Yeah, Honorable Jawan, if you don't know the rules and regulations,
please don't challenge the chair. Please don't challenge the chair.
If you don't know, don't sit
there. Please respect the house.
Mention my name. He has mentioned my name and he was telling.
That doesn't mean.
I have told.
That doesn't mean you have the right to speak. You ask Honorable Sumandiran.
Honorable
Chairman. He will tell you that every time when a person mentions names, there is no right to speak.
I know that. That's what is. If you don't know the.
Excuse me, Honorable Member. Excuse me, Member. Member, if you don't know the quorums of this chair, don't challenge the chair. What is your point of order?
My point of order is, he was telling, I have told lies in the chamber. He mentioned my name.
Okay, what's your point?
So I have to clarify that one.
What's your point?
So my point is, Garu Mantri Tuma Katakarno Gada Kiwa, Ada Dhanadipati Tuma Siyalu Vartaval Dalatiyena Parliament Tuvata Ekakwa Tiyagatte Nahi Kela. Mama Mage Katavidi Kuwa Meke Dine Patthare, Etane Patthare Kela Dino Pasku Da Prahara Commission Varta Jati Gara Shavata Adala Toratur Nika Dhanadipati Lana. How the Kiyane? Amati Ramesh.
Point is not.
Point is noted. Please wind up.
Eka pehadri karla kiwe.
Point is noted. Please wind up.
Garu Mulasane Mantri Tumani, Mam Pehadili Kale, Ramesh Patirana Amatuma, Pehadilo Kiel Tino, Evelavi, Ganad Putumalagatino, Eka Daval Lenokota, Katana Tumati, Dripatkala, other Venokota, Sialuma Velum, Parliament to Evalatino, Rate Janata, Danagana Tilatino, Kisiva Kangana, Andota Janad Putumatavasine, make Atisi, Sangvedi, Rasika, the Karnupa Tino,
Asankarana,
Araksha, Pilon Pasatino,
Asankarana,
Andu Hangane to Duna Mukadame, Pasupari, Apeka.
Garu Mantri Tumani avasan karanna.
Ekata wakyan nonne me metumalage aanduwa metumala eda aanduwe hiti.
Avasan karanna.
Ehema karala iwala. Ada pennanna hadana sudunu
wenna.
Pahugiya kale digin dikata
Hesha Vitharanage. Obathumada vinadi 7 kalayak thibenawa.
Garu Moolasana Aruda sabhapathumani me welawae apita peena me vivadaya thula nikan garaninta භූමි තෙල් ගැහුවපු දඟලන විදියට දඟලනවා මේක නෙමෙයි උත්තරේ භූමි තෙල් ගහපු ගැරණි වගේ දඟලන මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ මේකට කෑ ගහලා උත්තර හොයන්නත් බෑ මේක ගරු මූලාසනාරට മന്ത്രിතුමනි සත්‍යයට මුහුණ දෙන්න ඕන ඇත්තත් එක්ක මේක ඉස්සරහට යන්න ඕන දැන් එක එක්කෙනා එක එක් කතාවල් කියා ගන්න දැන් අද මේ යෝජනාව ගෙනාවේ ඉරාන් වික්‍රමරත්න മന്ത്രിතුමා මේ රටේ වර්තමානයේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා මේකට උත්තරයක් ඉස්සරහට හොයාගෙන යන්න. අපි දැක්කේ මේ විවාදයේ පුරාවටම අර කබ්‍රාල් හිටපු മന്ത്രിතුමා ඇමතුමා වර්තමාන් මහ බැංකුව අධිපතිතුමාගේ න්‍යාය. මොකද අපිට ඩොලර් ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි මේ හැම දෙයක්ම කළමනාකරණය කරලා තියෙන්නේ. බැවිලිලජ්ජයි කියන්න කබ්‍රාල් මහත් එහෙම කියනකොට අද උදේ ගම්මන් පිළ ඇමතුමා කියනවා මේ රටේ ඩීසල් හිඟයක් තියෙනවා. මේ රටේ ඩීසල් ඉදිරියට ගෙනීමේ අර්බුදයක් තියෙනවා. මේ රටේ ඉන්ධන ලබා දීම පිළිබඳව එතුමාට සැකයක් තියෙනවා. මේ 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 කැබිනට් එක ඇමතිවරයෙක් කියන්නේ. ඒ වගේම අපි දැක්ක ලංසගරු ඇමතිතුමා කියනවා මේ ප්‍රශ්නය අපි කතා කරලා එකතු වෙලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. ජනතාව අමාරුවෙන් ඉන්නේ. මේක තේරෙන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. තේරෙන ඇමතිවරු කීප දෙනෙකුත් ඉන්නවා. හැබැයි මේක තේරුණා වුණත් සමාජය තුල මෙහෙම ප්‍රශ්නයක් නැහැ කියලා වහගෙන ඉන්න හැමදාම බොරුව තුලින් මේ දේශපාලන ගමන ගෙනියපු කීප දෙනෙක් මේක බහුතරයක් මේක උස්සගෙන යන අපි දැක්කේ ඒක තමයි කටේ සද්දෙන් කෑ ගහලා මේ ප්‍රශ්නේ වහගන්න බෑ ගරු මූලාසනාරු മന്ത്രിතුමනි එනිසා අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ ප්‍රශ්නය අර ආරම්භ වෙච්ච තැන කොතනද කියන එක හොයා ගන්න ඕන දැන් අපිට පේනවා ජනතා මිත්‍රවරුනේ සහෝදරවරු කියන්නේ මේක 74 අවුරුද්දක සාපයක් අවුරුදු 74ක් මේ රටේ පාලනය කරපු හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන කියලා කියන මේ අපේ ආණ්ඩුපක්ෂ මහත්තු කියන්නේ 2015න් පස්සේ මම දැක්ක දැන් අර ඉස්සෙල්ල කතා කරපු മന്ത്രിතුමා කිව්වා 2015න් පස්සේ මෙරට විනාශ කරපු යහපාලනය නිසා තමයි අද මේ ඩොලර් අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ සා ගරු සභාපතිතුමනි මම කැමති පොඩි ඉතිහාසය මතක් කරලා දෙන්න කෙටියෙන් කාලය සීමිත නිසා 1948 ඉඳලම අපි ණය ගන්නවා අපේ රටේ ණය අරගෙන ඒ ණය ගෙවා ගැනීමේ නොහැකියාව නිසා තමයි අද ඩොලර් අර්බුදය අද ඩොලර් නැති වෙලා තියෙන මේ රටේ ඩොලර් එන්නේ නැති හින්දා නෙමෙයි ඩොලර් ආදායමක් මේ රට එනවා ඒ එන ඩොලර් ටික ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙන එහෙනම් මේ රට අද හිර වෙලා තියෙන්නේ ණය උගුලක
ඔබතුමාට අයිතේ අවසාන විනාඩි දෙක
ඔව් ඒ ණය උගුලත් එක්ක අද මේ රටේ ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි 1948 ඉඳලා 55 වෙනකන් ණය ගත්තේ මේ රටේ රුපියල් බිලියන 1යි අවුරුදු 7කටම ණය බිලියන 1යි ගත්තේ DSA ඩඩ්ලි කාල සීමාව තුල 1956 ඉඳලා 65 වෙනකන් මේ රට ණය අරගෙන තිබුණේ බණ්ඩාරනායක මහත්තයා විජේ දහනායක සිරිමා බණ්ඩාරනායක මැතිනිය පාලනය කරේ බිලියන 3යි ඒ වගේම 65 ඉඳලා 70 වෙනකන් බිලියන 2.8ක ණය ප්‍රමාණයක් අරගෙන තිබුණේ 70 77 බිලියන 18යි 78 ඉඳලා 93 වෙනකන් බිලියන 458ක් ණය අරගෙන තිබුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාල සීමාව තුළ 93 ඉඳලා චන්දිකා බණ්ඩාරනායක මැතිනිය බිලියන 1186යි 2003 2004 රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාල සීමාවේ ණය රුපියල් බිලියන 358යි මෙන්න මේ විදිහට ණය අරගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර දෙනකොට අවුරුදු 57කටම ණය අරගෙන තිබුණේ බිලියන 2222යි එතුමා අරගෙන ඉවෙලා අවුරුදු 2014 බාර දෙනකොට බිලියන 5168ක් ණය කරා බිලියන 5168ක් ණය කරලා 2015 ඉඳලා 2019 වෙනකොට මෛත්‍රීපාල සිසේන මැතිතුමාගේ යහපාලන ආණ්ඩුව 5500 බිලියන 5503ක් ණය වෙනවා දැන් කියනවා මේ ණය අපි 5168ක් අරන් කරේ මොනවද මෛත්‍රීපාල මහත්තයම අපි කැමති එක කියන්න මෙන්න මම සභාගත කරනවා බිලියන 5503ටම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුව කරපු දේවල් මේ සියලුම තොරතුරුත් එක්ක දින එක සභාගත කරනවා ඒ වගේම සභාපතිතුමනි මම අවසන් කරනවා ඒ වගේම සභාපතිතුමනි අපි කියනවා අභියෝග කරන ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ මහත්තයා වාණිජ ණය අරගෙන මේ රට ණය උගුලක දාලා අද බිලියන 3800ක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු 2ක් අතර අරගෙන මේ හිරවීමට උත්තර හොයන්න නැතුව වෙන වල්පගිය කියලා ඉවර වෙලා
මිලකට
උත්තර හොයන්න බෑ කියන එක
මිලකට ගරු ආචාර්ය කේලිය රඹුක්වැල්ල ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා විනාඩි 10ක කාලයක්
තිබෙනවා ගරු මුලස්සන අරුද ගරු මන්ත්‍රීතුමනි ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා අද ඉතාමත්ම ආලෝචිත විවාදයකට සම්බන්ධ වීම සම්බන්ධව මේ සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ තියෙන යෝජනාවේ කරුණු සම්බන්ධව දිගින් දිගටම මම හිතනවා කරුණු කාරණා කියවුණා පැමිහි දෙවනි වගන්තියේ වසංගත කළමනාකරණයන් අසමත් වීම නිසා 15,000ක පමණ මිනිස් ජීවිත අහිමි කරගත් රට සාධකගතයකට අද දැන්වීම කියන කරුණ ගැන මමනක් වචන ස්වල්පයක් කතා කරන්නම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කල්තබන යෝජනාව ගෙනාපු එරාන් වික්‍රමනායක ගරු මන්ත්‍රීතුමාගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මම බලාපොරොත්තුනේ මීට වඩා වැදගත් විවාදයකට මුල පිරෙයි කියලා. මට මතකයි මීට මාස 6කට පමණ පෙර මේ සභාවේ පළවෙනි පය මහා ලොකු අඳෝනාවක්ම තමයි මුනේ. ඒ අඳෝනාව කියවුනේම අපේ මේ වසංගතයේ කල්මනාකරණය කරන්නේ නැහැ. මේ වසංගතයට මීට වඩා දේවල් කරන්න තිබ්බා. මේ වසංගතය වෙනුවෙන් ගත්ත තීන්දුව සම්බන්ධව විශාල අඳෝනාවක් ගෙන ගියා. ඒ අඳෝනාවේ මුල ඉඳන් අගට යනකම් බලපුවාම ඒ කරුණු කාරණා සම්බන්ධව ඒ වසංගතයට අදාළ කරුණු වලට වඩා ඉතා පහත් මට්ටමේ දේශපාලන කරුණු ගැබ්බෙලා තිබ්බයි කියන එකයි මගේ විශ්වාසය. මොකද ඒක අවස්ථාවක කීවා විපක්ෂයේ නායකතුමා මම එන්නත ලබා ගන්නේ මේ රටේ අවසාන පුරවැසියා එන්නත ලබා ගත්තට පස්සේ කියලා. දැන් මේක විපක්ෂ නායකවරය කියන්නේ තනිකර දේශපාලන අරමුණක් ඉලක්ක කරගෙන මිස යථාර්ථවාදීව කියන එක ප්‍රශ්නයක්. අපිට දේශපාලනය කරන්න පුළුවන් ඕන තරම් කරුණු කාරණා තියෙනවා. හැබැයි වසංගතයත් එක්ක දේශපාලනය කරනවායි කියන්නේ තමාගේ මම හිතනවා තත්වය මේ 225ම මේ උත්තරීතර ආයතනය කියන එකද නිගාවක් හැටියටයි මම දකින්නේ. ඒ අවස්ථාවේදී කියවුන තව කතාවක් තමයි අපට වැක්සීන් ගේන්න සල්ලි නැහැ කිව්වා. අපට රාජතාන්ත්‍රික හිතවත්කම් මිතුරුකම් අපේ නැහැ. ඒ සියල්ල අපි කඩා බිඳගෙන. ඒ නිසා අපට මේක ගේන්න බෑ. මේක පරිපාලනය කරගන්න බෑ. ලෝකෙන් අපට ඒ සහයෝගය ලබලා දෙන්නේ නැහැයි කියන අඳෝනාව තමයි අපි පළවෙනි පැයේ ඇහුවේ. ඒක සාමාන්‍යයෙන් ඒක ආලින්දයට ගියාම ගෙදරක ඒ කල්පනා කරනවා
ඇත්තටම මේ දේද කියලා. ඒකට අපිට විහිළු තහලු කරා. ඒකට අපිට සිංහල එහෙම නැත්නම් පරම්පරක වෙදකම ගැන හිනා හාස්‍යයට ලක් කරා. ඒ වගේම මෙම එන්නත ලබා ගැනීමට ලංකාවට ගෙන ඒමට අපට හැකියාවක් තිබෙ නැහැ කියලා. මං ඒක ඉතිහාසය පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ. මේ වසංගතයේ ඇතිවෙච්ච වහාම අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තා දුරදිග බලලා පළවෙනියෙන්ම කරේ මිලියන 12 මාරක් එන්නත ඇමෙවුම් කරපු එක. ඇමෙවුම් කරා පමණක් නෙමෙයි, ඒ ඇමෙවුම සහතික කරා. සීරම් ආයතනයේ ඉන්දියාවේ මිලියන 12 මාරක් ගෙනාවනම් මේ රටේ අවශ්‍ය ඒ වෙලාවේ අපි තීන්දුව කරේ 30ට වැඩි අයට ඒ සියලුම පුරවැසියන්ට අපට එන්නත ලබලා දෙන්න හැකියාවක් තිබ්බා. හැබැයි අවාසනාවට ඒක අපි කාගේවත් වරදක් කියලා දකින්නේ නැහැ. ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම භයානක තැනකට ගියා. ඉන්දියාවේ ඉස්පිරිතාලවල ඉඩ නැතුව ගියා. වාහනවල තියාගෙන ලෙඩ්ඩු හිටියා. අපි දැක්ක දොස්තරවරු ඇදගෙන ගිහිල්ලා තමාගේ ලෙඩාව බලන්නයි කියලා බලහත්කාරයෙන් කතා කරනවා. ඉන්දියාවේ මහා පරිවර්තනයක් වුණා, කර කියා ගන්නට දෙයක් නැති තැනකට පත් වුණා. ඒ නිසා ලංකාවට දෙන්න තිබ්බ මිලියන 12 මාර සීර මායතනේ ප්‍රධානියා ඉන්දියාවෙන් පැනලා ගියා ඇංගලන්තයට. ඒ නිසා අවාසනාවන්ත ලෙස අපිට ඒක ලබා ගන්නට හැකියාවක් තිබුණේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ ඇත්ත පරිවර්තනය කරා දේශපාලන කුහකකමට. මොකද මේ වසංගතයෙන් දේශපාලනය කරන්න හදනවා කියන්නේ කුහකකමක්. වසංගතය යම් කිසි විදිහේ වැරදි පාලනයකට වැරදි දෙයකට නතු වුණා නම් ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි වසංගතය ඒ ආකාරයෙන් කතා කරපු එක ගැන අපි කනගාටු වෙනවා. අපට හැකියාවක් නොතිබ්බත් ගරු ජනාධිපතිතුමා පළවෙනියම මේ ප්‍රශ්නේ අතට ගත්තා. මොකද මම සෞඛ්‍යම තෙන වුණත් ඒ කාලේ ඒ විශේෂ කමිටියකේ අස්පත් කරපු මම සමාජිකයෙක් වෙලා හිටියා, මාධ්‍ය අමතිවරයා හැටියට. ඒ නිසා මුලින්දම්ම වෙච්ච ක්‍රියාවලිය මම හොඳින් දැනගෙන හිටියා. එතුමා රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව කතා කරා. මතක තියාගන්න ලෝකයේ බිලියන 7.8ක් පමණ ඉන්න ජනතාව, රටවල් 194, විශාල ධනවත් රටවල් තමන්ගේ පුරවැසියට ඒ මුදල් පාවිච්චි කරමින් ඒ නිෂ්පාදකවරුන්ට මුදල් ඉදිරියේ ගෙවලා ඒ අයගෙන් තමන්ට උවමනාටත් වඩා ඒ ලබා ගන්න උත්සාහ කරා. ඉතින් අපිට පුළුවන් වුණා කොවැක්ස් එක හරහා, අනිකුත් ක්‍රමවේදයන් හරහා රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකව කතා කරලා අපිට පුළුවන් වුණා මේ වෙනකොට මිලියන 53ක් මේ රටට ගෙනහලා තියෙනවා. අවසානයේ අපිට තුන්වෙනි ඩෝස් එක එහෙම නැත්නම් තුන්වෙනි එන්නත ලබා ගන්නකොට අපි මිලියන 14 මිලියන 14ක් ඇණියුම් කරලා අද මිලියන 14ක් තියෙනවා. අද අපේ ස්ටෝස් වල එහෙම නැත්නම් අපේ බාරේ මිලියන 9ක් තියෙනවා. කිසිම අවස්ථාවක අපිට ඒ අඩුවක් වෙලා නැහැ. ඒත් එක්කම මතක තියාගන්න ලෝකේ පළවෙනි රටවල් 5 අතුලට අද අපි පත් වෙලා තියෙන එන්නත් කරන්නේ. ඒ නිසා තමයි අපිට පාලනය කරන්න සිද්ධ පුළුවන් උනේ මේ එන්නත් ක්‍රමය ක්‍රමවේදව මේ රටේ සෑම පුරවැසියෙකුටම ලබා දෙන්න ගත්ත උත්සාහය සාර්ථක වුණ නිසා තමයි අද අපට පුළුවන් වෙලා තියෙන්නේ මේ යම්කිසි පාලනයකට නතු කරන්න. ඒ නිසා මම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මම අනිත් කරුණු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අනිත් කරුණු ගැන ඇති වෙන්න මම හිතන්නේ අපේ ගරු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් මේ සම්බන්ධව කතා කරා. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේ එන්නත ගෙනේම සම්බන්ධව ප්‍රශ්නයක් තිබ්බායි, මේ එන්නත ගේන්න බැරුව ගියායි, මේ එන්නත පරිපාලනය කිරීමේදී අපේ අඩුපාඩු ගන්නාවක් උනායි, ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම කටවා වචනෙට මෙතන නෙමේ සමාජයේ ජනතාවගේ අදහස් එක්ක ගැලපෙන වැඩපිළිවෙලක් හැටියටයි අපි දකින්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනේ අපි ආරම්භ කරා මම ඇමති මොනාට පසුව අපි ආරම්භ කරා හෝම් බේස් එහෙම නැත්නම් නිවාසවල ක්වොරන්ටයින් කරන වැඩපිළිවෙල. අද ලෝකෙ මේ ගැන කතා කරනවා. ඊයේ වෙනකොට 150,000ක් නිවාසවල අපිට පුළුවන් වුණා ක්වොරන්ටයින් කරන්න. ඒකෙන් 1400කට පමණයි ඉස්පිරිතාලවලට එන්න අවශ්‍ය වුණේ. එක්කෙනයි ජීවිතාක්ෂයට පත් වුණේ. එක්කෙනයි 150,000ෙන් ජීවිතාක්ෂයට පත් වුණේ. අපි SMS පණිවිඩයක් ඇවිල්ලා පැය භාගයක් ඇතුළත ඒ නිවසට අපි කවුරු හරි අපේ නිලධාරියෙක් ගියා. නිලධාරියෙක් ගිහිල්ලා ඒ කොරන්ටයින් වැඩසටහන අකුරටම හරියටම කරා සාර්ථකම ලෝකෙම සාර්ථකම වැඩසටහනක් ඇටියට WHO එකේම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ වෙච්ච සාර්ථකම වැඩසටහන තමයි හෝම් බේස් එහෙම නැත්නම් නිවාස තුල ක්වොරන්ටයින් කරන වැඩසටහන. තමුන්නාසයක මොහොතකට හිතන්න බලන්න මේ 150,000 මේ මාසෙකමාර ඇතුළත අපේ ආරෝග්‍ය ශාලාවලට
ඇතුළත ඔතුමාට අයිති අවසාන විනාඩි දෙක.
ඒ 150,000 ඇතුල් වෙන්න උත්සාහ කරා නම් රටේ තත්ත්වය කොමක්ද කියලා. එහෙමනම් විපක්ෂයේ බලාපොරොත්තු වෙච්ච මහා විනාශය වෙන්න තිබ්බා. අපිට ඒ විනාශය වළක්ව ගන්න හැකියාවක් ලැබුණා. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ඉරන් වික්‍රමනායක කරු වංශේතුමා වෙන සමාරක්කිට කෙනෙක් මේක ගෙනාවා නම් එහෙම නැත්නම් දුරදිග නොබලා කතා කරන කෙනෙක් ගෙනාවා නම් මම මේ තරම් මේ ගැන පසුතැවිලි වෙන්නේ නැහැ. හැබැයි ඉරාන් වික්‍රමනායක වැනි යම්කිසි දැනුමක් තියෙන රටේ පිළිගැනීමක් තියෙන ගරු මන්ත්‍රීවරයෙක් මේ කරපු ප්‍රකාශය සම්බන්ධව මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේක ඉතාමත්ම අකමැත්තෙන් වුවත් දේශපාලන කුහකත්වයට ඇතුල් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
මසූතේ මිලඟට ගරු චමින්ද විජේසේකර ඔබතුමාට විනාඩි 4ක කාලයක්
ලැබුණා
තිබෙනවා.
ස්ටොප් වොච් එක දාගත්තා. මොකද ඊළඟ ගිය කතාවේ පොඩි අඩුවක් තියෙනවා. මගේ ශරීරයයිද බලන්න.
ඔබතුමා මට කරුණාකරලා මතක් කරන්න හැම කෙනාගේම ඔරලෝසු අනුව නෙමෙයි. එහෙමනම්
නෑ නෑ
225ක් අපිට ඔරලෝසු තියාගන්න
ඕන. විනාඩි 4යි කියන්නේ ඇයි? විනාඩි 4යි කියන්නේ ඇයි ඔබතුමා?
කාලේ මට
දීලා විනාඩි 4යි කියන්නේ ඇයි මගේ කතාවට?
කරුණාකර
විනාඩි 4 දෙන්න නේද?
ඔව්.
ආ ඒ දෙන්න එක. ඒක ඒ හතර බලන්න තමයි කතා කරන්නේ.
ඔව් දැන් සිට දැන් සිට ඔබතුමාට
අත මෙහෙම හතරක් තියෙනවා. මොනසුනේ ඉන්නේ කියලා අපි අභියෝග කරන්න බෑ. මොනසුනේ සීලාචාර විදියට ඉන්නේ. අසීලාචාර විදියට ඉන්න එපා.
නෑ ඔබතුමාට මතක්.
සීලාචාර විදියට ඉන්න එපා. ඔබතුමා මා උගතෙක්නේ වියතෙක්නේ. ඒ නිසා අසීලාචාර නොවි මේ තියෙන විස්තර නියෝග 91 ආ කියවලා ඒ විදියට හැසිරෙන්නේ. ඒක නීති නීතිපද්ධතිය අපි කියවලා තියෙනවා. ඒ නිසා මගේ කතාවල අවසරෙදී.
මම ඔබතුමාට මතක් කළ යුතුයි.
මම අපේ මන්ත්‍රීවරයාගේ කතාවේ විනාඩි 7න් ඔබතුමා දීලා තියෙන්නේ විනාඩි 5යි
ගරු මන්ත්‍රීතුමනි මට කතා කරන්න ඉඩ දෙන්න. මට මෙතන කාගේවත් වෛරයක්වත් ආදරයක්වත් නැහැ.
මට කාලේ ගන්න එපා ඔබතුමා.
ඔබතුමාට මම කාලේ දෙනවා. මම වැඩ කරන්නේ මට වැඩ කරන්න කියලා තියෙන මේ රොලෝසු අනුව මිසක් එක එක්කෙනාගේ අත්වරලෝසු අනුව නෙවෙයි.
ඔබතුමා විනෝඩ රොලෝසු වැඩ කරන්නේ නැහැ.
එහෙම වැඩ කරන්න වුණොත් අපිට 225 රොලෝසු තියාගන්න වෙනවා. ඒ නිසා කරුණාකර දැන් සිට ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා.
හතර දෙන්න.
දැන් සිට ඔබතුමාට විනාඩි 4ක්
තියෙනවා.
දැන් සිට ඔබතුමාට
තාක්ෂණිකව ඔබතුමා විනාඩි 4යි කියනකොට ඒ තාක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒ විනාඩි 8 දෙනවද නැද්ද කියලා බලන්න.
දැන් සිට ඔබතුමාට
විනාඩි
4ක් තිබෙනවා.
කරු ඇමතුමා ඔබතුමා මේ කතාවේ ප්‍රවේශයේ දේශපාලන වශයෙන් බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ ඇසිරීම පිළිබඳව කියනවා කියන චෝදනාව කියනවා නම් අපිටත් බොහෝ දේවල් කියන්න තියෙනවා. දැන් ඔබේ පක්ෂයේ ඇමතිවරු මේ පාස්කව ආහාරයේ තොරතුරු දන්නවනම් ඒ තොරතුරු ඇවිල්ලා වාඩි වෙලා කියන්න කියලා. දැන් බලන්න මොනසරේ මන්ත්‍රීතුමනි අපි හිතුවා ඔබතුමාලා ආණ්ඩුව අරගෙන පැවිසිතෙන් මේ පාස්කු පාලේ සම්බන්ධ කට්ටිය අල්ලයි කියලා. ඇයි ඒ? දැන් ඔබතුමාට එහා පැත්තේ ආසනින විවල් විරවංශ මහත්තයා. නේ? පාස්කු පාලේ සිද්ධ වෙච්ච අන්තවාදී. ඒ අන්තවාදීන්ගේ හැසිරි ඒ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප පෞගිය විවේකාබද්ධ විපක්ෂයේ කොච්චර විදියට කිව්වද? අපි ගත්තොත් වඳ කොත්තු හැදුවේ කවුද? වඳ වෛද්‍ය සත්කම් කරේ කොහොමද? ඒක කොහොම විදියට කරේ? ඒ විතරක් නෙමෙයි බදුරු ද්‍රීන් ඇමතිවරයාගේ වහනයක අමාත්‍යංශක බෝම්බ රගගෙන ගියා. ඒ බෝම්බ අරන් ගියේ සහරාන්. ඒ කියන සියලු දේ කියද්දි ඇයි අපෙන් අහන්නේ? මහනෝ කාංචන මන්ත්‍රී ඇමතුමාගේ අපෙන් අහන්නේ ඉස්සලා විමල් වීරවංශ මහත්තයාගෙන් අහලා ඔය අරංගිය කියපු ඔක්කොම අල්ලයි කියලා අපි විශ්වාසයි. සාද පාස්කු පහාරය තමුන්නාන්සලාගේ දේශපාලන කොමන්ත්‍රණයක් කියන එක කාදිනතුමා පිළිඅරගෙන තිබෙනවා. නීතිපතිවරයා තිබු ඒ සහතිකයේ දීලා තිබෙන එක කොමන්ත්‍රණයක් කියන කාරණේ. ඒ කොමන්ත්‍රණය මොකද්ද කියන කාරණේ අදටත් දප්පුල ලිවේරා හිටපු නීතිපතිවරයාගෙන් අහන්න බසෝ අපසොත් වෙලා තියෙන්නේ. එතුමා සියලු තතු කියයි කියන කාරණේ සහ මේ ඔබේ ආණ්ඩුවේ ඉස්සරහ පුටු ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හරියොත් කට කවුද මේකේ කරේ කියලා හොයාගන්න පුළුවන් නිසා මේවා පැත්තකින් තියලා අපි අද මේ ආණ්ඩුවේ මුදල් අරමුදය ඒ වගේම තෙල් අරමුදය ඒ සියල්ල දේශපාලන අරමුදයක් කියන කාරණේ අපි ඔප්පු කරලා පෙන්නනවා. අද මොකද ගම්මන්පිල මහත්තයා කියන්නේ? ගම්මන්පිල මහත්තයා කියනවා ඊයේ රෑ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවේදී සෙල් වල සල්ලි දුන්නා. ඒ සල්ලි වෙලා නිසා දැන් තෙල් පස්සියක් නෑ බයි ඩීසල් පස්සියක් අපිට පෞගිය සතිය තිබ්බයි. එවනම් මුලසනේ මන්ත්‍රීතුමනි මේ මොකද්ද? මේ ගම්මන්පිල ඇමතිවරයාත් එක්ක තියෙන පෞද්ගලික තරහ පිරිමාන අමුදල් ඇමති බැසිල්ලාද පක්ෂ මහත්තය. ඒ සියල්ල යන්නේ මේ රටේ මාජලතාව කරපිටි. ඇයි බැසිල්ලාද පක්ෂ මහත්තයාගේ ඒ දිත්තපුර බෑසිභාවයත් ඊළඟ දේශපාලන නායකත්වය පිළිබඳවත් ඉතා විවෘතව ඍජුව ගම්මන්පිල ඇමතිවරයා කතා කරනවා. හැබැයි ඒ කතා කිරීමේ ප්‍රතිඵලයට පරිගැනීම කරන්නේ කොහොමද? ඌවා සල්ලි තිබුණා නම් කලින් දෙන්න තිබුණ නැද්ද මොත්තුම? මේ පෝලිං යුගයේ හදලා ඩීසල් නැති වෙලා පෙට්‍රල් නැති වෙලා මහපාරේ මිනිස්සු
ඔබතුමාගේ අවසාන විනාඩිය
මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි කාරණේ. ගම්මන්පිල ඇමතිවරයා එතුමාගේ දේශපාලන වැඩපිළිවෙල නතර කර අර කුෂිකර්ම ඇමතිවරයා ඉන්නේ එතුමාට දුන්නා වගේ ගේමක් නෙමෙයි දෙන්න හදන්නේ. දැන් අපි දැක්කා මහින්දානන්ද මහත්තයාගේ දේශපාලන ඉවරයි. මහින්දානන්ද නැති කරා. මහින්දානන්ද කොච්චර පම්පෝරි ගහන්න ගියත් මහින්දානන්ද ඇමතිවරයාට ගමර කියලා හිට ගන්න බෑ. දැන් අපි දැක්කා රාජ්‍ය ඇමතිවරයා කුෂිකර්ම කතා කරනවා. හැබැයි ජනාධිපතිතුමා ගහල්ලේ ගිහිල්ලා ගාල්ලේ ගිහිල්ලා ගොවීන් එක කතා කරන ජනාධිපතිතුමා කොහොමද දිව්වේ කියලා දන්නවද? මහපාරට යන්න බෑ. පෝර පිළිබඳව ජනතාව ජනාධිපතිය ඍජුව ප්‍රශ්න කරනකොට ජනාධිපතිට කට උත්තර නැහැ. හැබැයි රසින්දරාජ පක්ෂ මහත්තයා කියනවා මේක දුන්න දැන් වැඩේ හරි ඔක්කොම වෙනවායි කියලා. හැබැයි ජනාධිපතිතුමාට දෙන්න ඕනේ උත්තරේ ගාල්ලේ මිනිස්සු දුන්නා. ඒ නිසා මතක තියාගන්න මේ අහන්නේ විපක්ෂයක් කැඩියට තමුන්නාසලා යන ගමනේ නිවැරදි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක්. යාපාලන ආණ්ඩුවට බැනලා යාපාල ආණ්ඩුව හොරගම කියලා පාසුභාරය අපි කරයි
කියලා
සියලු දේවල් අපේ කරට පිටර වන්නලා තමුන්නාසත් තවත්
ස්තුතියි.
තකයි අසමත් කියන කාරණේ මේ
විවාදයේ ඊළඟට ගරු සේහාන් සේමසිංහ ඔබතුමාට විනාඩි 15ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා අද උදේ කල් තැබීමේ විවාදය ඉදිරිපත් කරලා ඒ පිළිබඳව විවාදයේ ඇතිවන කරුණු පිළිබඳව අහුන්කම් දෙන්න බැරුව අද සභාගබතුල නැතිවීම ගැන මම කනගාටු වෙනවා. මං කනගාටු වෙන්නේ වෙන කෙනෙක් ඒ යෝජනාව ඉදිරිපත් කළා සභාගයේ බතුල නොතිබ්බනම් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි පැවති යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය මුදල් ඇමතිවරයෙක් හැටියට මුදල් අමාත්‍යාංශයේ මෙහෙවන එක ප්‍රධාන පුද්ගලයෙක් හැටියට ඉඳලා මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දේශපාලන අවශ්‍යතා මත ඔවුන්ගේ බලය රැක ගැනීම සඳහා විවිධ තීන්දු තීර අරගෙන වැරදි කළමනාකරණයකට රට අරගෙන ගිහිල්ලා අපිට නොගැලපෙන කළමනාකරණයකට රට අරගෙන ගිහිල්ලා රටට කරපු විනාශය ගැන අහන්න එතුමා අද සභාවේ නැහැ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ යෝජනාව තුළ අඩංගු සමහර කාරණා පිළිබඳව අපි මේ වෙනකොටම අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ දේශීය විදේශීය මුදල් හිඟයක් කොහොමද නිර්මාණය වෙන්නේ? ඒ හිඟය නිර්මාණය වීමත් එක්ක ඇතිවෙන අතුරු ගැටලු ඊළඟට මේ රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි අවුරුදු 3ක කාලේ අපි කොහොමද සලසුම් කරලා තියෙන්නේ? මේව ගැන සාකච්ඡා කිරීම මේ පාර්ලිමේන්තුව තුළ වැදගත් වෙනවා. හැබැයි මේ කල්තැවීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා ආර්ථිකය පිළිබඳව ඒ ගැන කතා නොකර අනික් සියලු කාරණා කතා කරනවා. කල්දැබීමේ විවාදයක් ඉදිරිපත් කරලා ආර්ථිකයේ කළමනාකරණය පිළිබඳව ආර්ථිකයේ වෙනසපුවයම ඒ යෝජනාව ඉදිරිපත් කරලා ඒ පිළිබඳව කතා නොකර අනිත් දේවල් කතා කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා ලෝක මාරාන්තික වසංගතයට මුහුණ දෙනවා. මේ වසංගතයට මුහුණ දෙද්දී ලෝකයේ මේ සඳහා මුහුණ දෙද්දී අපේ රටේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වෙනවා. අපි 2020 අවුරුද්දේ විතර අනික් සියලුම දේවල් පැත්තක තියලා ඍජුව රුපියල් බිලියන 130ක් කොවිඩ් මර්ධනය සඳහා වියදම් කරලා තියෙනවා. 2021 අවුරුද්දේ ඍජුව තවත් බිලියන රුපියල් බිලියන 210ක් අපේ රටේ කොවිඩ් මර්ධනය සඳහා වියදම් කළා. සම්පූර්ණ බිලියන 340ක් 2020 අවුරුද්දත් 2021 අවුරුද්දත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වේදන් කළා තියෙනවා. මේ ඍජුව කොවිඩ් නිසා ඇතිවෙච්ච තත්ත්වයට මුහුණ දීම සඳහා කරපු ආයෝජන. අයිබේ අනිත් පැත්තෙන් ඒ අදාළ අමාත්‍යාංශවලට වෙන් කරපු මුදල් සියල්ල අඩු වැඩි වශයෙන් ප්‍රධානම අරමුණ හැටියට කොවිඩ් සඳහා අවධානය යොමු කළා තිබ්බා. එයින්ද අපි විශේෂයෙන්ම කියන්න ඕනි මේ රටේ විවෘත ආර්ථිකය හඳුන්වලා දීපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ මතවාදය හිටපු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා එක්සත් ජාතික පක්ෂයෙන් විතන් වෙලා සමග ජනබලවේ හදල ඒත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ටික අරගෙන යන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාට ඇයි මේ කාරණාව අවබෝධ කරගන්න බැරි කියන ප්‍රශ්නය අපිට තියෙනවා. එතුමාගේ බුද්ධියේ ප්‍රශ්නයක්ද, එතුමාගේ දැනුම ප්‍රමාණවත් නොවීමද, එහෙම නැත්නම් හිතාමතා මේ රජය රට රැක ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ගයට විරුද්ධ වීමද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒකට සනාථ වෙන හේතුව තමයි ඔබතුමාට මතකනම් ජාති ભેදකින් තොරව, ආගම් ભેදකින් තොරව, කුලමල ભેදකින් තොරව ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 1996 අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කරාම අපේ රටේ ජනතාව එක්ව සැමරුවා ජයග්‍රහණය. ඒ වගේම සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම කරගෙන ආවම වර්ෂ ගණනාවකට පස්සේ මේ රටේ ජනතාව ඒක සැමරුවා. ඊළඟට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරලා හැමෝටම සමානව ජීවත් වීමේ අයිතිය ලැබුණාම අපේ රටේ ත්‍රස්තවාදී මතවාද වලින් පෝෂණය වෙච්ච අය හැර පෙනී ත්‍රස්තවාදී මතවාදයට පෙනී හිටින අය හැර අනික් අය සාමයේ ජයග්‍රහණය සමරුවා. කොහොමද විරුද්ධ පක්ෂයේ ජයග්‍රහණය සමරන්නේ හිටියේ? ජනවාරි මාසේ 8 වෙනිදා පළවෙනි මේ අවුරුද්දේ 2022 ජනවාරි මාසේ 8 වෙනිදා පළවෙනි වාරිකයේ හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවන්න තියෙද්දි ඒ 500 ගෙවා ගන්න බැරුව රටේ ආර්ථිකය බංකොලොත් වෙලා රට බංකොලොත් තත්ත්වයට ගිහිල්ලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණාම ජනවාරි මාසේ 18 රෑ සමාජ මාධ්‍ය තුල ලයිව් වෙවිලා ජයග්‍රහණයක් සමරන්න හිටියේ. රටේ ආර්ථිකය තුල බරපතලම ප්‍රශ්න ඇති කරලා ඒක සමරන්න හිටපු විපක්ෂයක් තමයි අද මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එහිඳ හිතන්න මේ විපක්ෂයේ මනස එක පැත්තකින් ජයග්‍රහණ සමරනවා වෙනුවට ආර්ථිකය කඩාවැටලා ඒක සමරන්න හිටියේ. මේකට විවිධ කාරණා තියෙනවා. මේකට විවිධ සමාජ මත හැදුවා. ජනතාව තුළ සැකයන් හැදුවා. ආණ්ඩුව කරන හැම කාරණයක්ම ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත පෙන්වලා දෙන්න විපක්ෂය වග බලා ගත්තා. ඊට අමතරව මේ රටේ සිදුවෙච්ච බරපතල ප්‍රහාර, පාස්කු ඉරිදා ප්‍රහාරය, ඊළඟට ආර්ථිකයේ බරපතලම කඩාවැටීම, දුර්වල ආර්ථික කළමනාකරණය කරපු යහපාලන ආණ්ඩුව අද අපේ පැත්ත නැගිල්ල දික් කිරීම ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. මොකද එයාලට අපේ රජයන් කෙරෙහි රජය රටක් අගාධයට ගියාම ජනතාවට ප්‍රශ්න ඇති වුණාම ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න රජයක් කටයුතු කරද්දී ජනාධිපතිවරයා කටයුතු කරද්දී විරුද්ධ පක්ෂයට ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් සහ වෛරයක් තියෙනවා. දැන් අද දිගින් දිගටම කරු මූලාශ්‍රය අඩු උඩ මන්ත්‍රීතුමනි කතා කරා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. ඇයි මේ කට්ටිය කලබල වුණේ හදිසියෙම? පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී ඒකට අනුබල දීපු, ඒ අයට රැකවරණය දීපු, අහකබලාගෙන පරීක්ෂණ කටයුතු දේශපාලන වශයෙන් හොයලා බලලා කටයුතු ටිකක් සිදු කරලා බෝම්බ ප්‍රහාරය සිදු වුණාට පස්සේ ඒ ගැන සතුටු වෙච්ච උදවිය අද කලබල වෙනවා. අර ඔවුන් දිගින් දිගටම බලපෑම් කරපු වෙළුම් ටික පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරහම මේ කතිකරු ජනාධිපතිතුමා නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරාම ඔවුන් එදා අපිට චෝදනා කරා මේ ජනාධිපතිතුමා සංගමගෙන ඉන්න තොරතුරු අපේ පාණ්ඩුවේ අපේ කණ්ඩායම් වලට විරුද්ධව තියෙන සාක්ෂි සහ සටහන් කියන. දැන් අද මේ සියල්ල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. දැන් සියලු තොරතුරු අද සමාජයේ සියලු දෙනාටම දැනගන්න පුළුවන්. ඒ හින්දා මෙන්න මේ කාරණය ගැන මෙයාලා කලබල වෙලා තියෙනවා. මෙයාලා මේ වෙළුම් ටික අල්ල මත පදනම් වෙලා අපේ ආණ්ඩුවට දිගින් දිගටම ඇඟිලි දික් කරන්න පටන් ගත්තා. ඊළඟට ඔවුන්ගේම ආණ්ඩුව කාලේ හිටපු නීතිපතිවරයා දප්පුලිද ලිවෙරා නීතිපතිවරයා සම්බන්ධයෙන් අද කිඹුල් කඳුළු එලනවා විතරක් නෙමෙයි එතුමා වීරත්වයෙන් සලකන්න පටන් අරගෙන තියෙනවා. එතුමා නීතිපතිවරයා හැටියට තමන්ගේ රාජකාරිය නිසියාකාරයෙන් ඉටු කරා නම් එතුමා ඒ ඉදිරිපත් කරපු මත පිළිබඳව අපිට යම් යම් ප්‍රශ්න තිබ්බට අපි විශ්වාස කරනවා නීතිපතිවරයා අපක්ෂපාතීව කරුණු ඉදිරිපත් කරන්නේ නැති කියලා. නමුත් එතුමාගේ විශ්‍රාමයෙන් පසුව විරුද්ධ පක්ෂය එතුමාගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටීම ගැන දැන් අපිට බරපතල සැකයක් එනවා. කොතනද මේ දේශපාලන ඇඟිලි ගැයීම විරුද්ධ පක්ෂය විසින් කොහොමද කළා තියෙනවා කියන කාරණා. ඊළඟට අද කවුරු ගැනද කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ? මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරන්නේ ශානි අබේසේකර පිළිබඳව. ශානි අබේසේකරවල ජාත්‍යන්තරව ලැබිච්ච සාහිත්‍ය ගැන කතා කරා. ජාත්‍යන්තරව ලැබිච්ච පුහුණුව ගැන කතා කරා. මොකද්ද විපක්ෂයට තියෙන අයිතිය? එදා සහරාන්ගේ මේ බෝම්බ ප්‍රහාරය සිදුවෙන්න කලින් ඒ පිළිබඳව කරුණු වාර්තා වෙලා තියෙද්දි අපි දැක්කා සහරාන්ගේ බිරිඳගේ නිවසට ගිහිල්ලා ඒ කට උත්තර සැහැල්ලුවෙන් අරගත්ත කෙනා ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවිච්ච කෙනා පිළිබඳව අද විරුද්ධ පක්ෂයේ පෙනී ඉන්නවා. අපි දැක්කා දේශපාලන දඩයන් වලට විපක්ෂය වෙනුවෙන් කරුණු දක්වලා ඒ දේශපාලන දඩේ මෙහෙවපු කෙනා වෙනුවෙන් අද විරුද්ධ පක්ෂය පෙනී ඉන්නවා. ඕ මූලික අයිතිවාසිකම් පෙත්සමක් උසාවියට ඉදිරිපත් කරාම ඒ ඉදිරිපත් කරපු පෙත්සමට කලින් සති තුනකට මාසකට කලින් ඉඳලා මේ ඉදිරිපත් කරන පෙත්සම පිළිබඳ පාර්ලිමේන්තුව තුල කතා කරනවා. එයින්ද ශානි අබේසේකර කියන්නේ සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයටත් සමගි ජන බලවේගයටත් වහල්කම් කරපු නිලධාරීෙක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට වහල්කම් කරපු ඉඳ තමයි ප්‍රසිද්ධිය කිව්වේ වලන්ටික හොදන්න එන්න සමගි ජන බලවේගයත් එතුමා තවත් කණ්ඩායම් එක්ක මන්ත්‍රීවරු ඇමතිවරු අධිකරණයේ නීතිඥවරුත් එක්ක අධිකරණයේ විනිශ්චයකාරතුමාලා තුමියලා එක්ක අපි දැක්කා මේ හදබඩ ටික එනවා. විපක්ෂය වෙනුවෙන් එදා ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක එක්කෙනා සිරගත කරන්න මහා දේශපාලන කටයුතු ටික කරේ ශානි අබේසේකර. අද ශානි අබේසේකර වගේ දූෂිත නිලධාරියෙක් පිළිබඳව කතා කරන්න මේ පාර්ලිමේන්තුව යොදා ගැනීම පිළිබඳව අපේ කනගාටුවක් තියෙනවා. හැබැයි ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙද්දී මේ පිළිබඳව කරුණු වැටේ. අද නාලක සිල්වා පිළිබඳව කතා කරා. නාලක සිල්වා ඒ වගේම නාමල් කුමාර හඬබඩ අද රජයේ රස පරීක්ෂකවරයා හඳුරගෙන තියෙනවා. මේ ඉදිරිපත් කරපු කාරණා තුල කොහොමද නාලක සිල්වා මේ කාරණාවලදී මැදිහත් වෙලා තියෙන්නේ කියලා. එයින්ද අද පාර්ලිමේන්තුව මේ වගේ ත්‍රස්තවාදයට අනුබල දීපු ජාතිවාදයට අනුබල දීපු 300කට වඩා ආසන්න ප්‍රමාණයක් ඝාතනය වෙච්ච තව ගණන් කරන්න බැරි කණ්ඩායමකගේ හිත රිදවපු වේදනාවෙන් පිරිච්ච හදවත් ඉතුරු කරපු මේ කණ්ඩායම් වලට කරන බරපතලම ගෞරවය හැටියට තමයි අපි මූලාශ්‍ර ආඩුඩ මන්ත්‍රීතුමනි අපි මේක දකින්නේ. එයින්ද මේ විමර්ශන කටයුතු අපිට පවත්වාගෙන යද්දී පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාව වෙනතෙක් නිසික්‍රියා මාර්ග නොගත්ත නිලධාරීන් එක්ක පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනියන්න බෑ. එයින්ද වග කියන රජයක ඒ වගේම වග කියන පොලිසියක වග කියන අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වෙන රටක අපිට කරන්න පුළුවන් දේ තමයි රජයක් හැටියට අධිකරණයට කරුණු වාර්තා වෙද්දී ඉතාම සාධාරණ කරුණු වාර්තා වීමට අවශ්‍ය ඉඩ සලස්වීම. ඒක අපිට යහපාලනය කරා වගේ බලහත්කාරයෙන් කරන්න බෑ. අපිට ඒක බලහත්කාරයෙන් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. මැදිහත් වීම කරන්න බෑ. ඒ හින්දා ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච නිලධාරීන් එයින් ඉවත් කරලා ඒ පිළිබඳව පශ්චාත් පරීක්ෂණ ටික කරලා වින්දිතයන්ත සාධාරණයක් කිරීමේ අවශ්‍ය වැඩපිළිවෙල අපි සිදු කරගෙන තියෙනවා. මම අවසන් කරනවා තව මිනිත්තුවකින් ගරු මූලාශ්‍ර අනුරුද්ධ.
ඔබට තව විනාඩි දෙකක් ඉතුරු වෙලා තිබෙනවා.
ඒ වගේම ඉතාම අවසනාවන්ත තව එක කාරණයක් මම ඔබතුමාට කියන්න ඕනේ මේ සභාව තුල. දැන් විරුද්ධ පක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂ සියල්ල ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනි කියලා ආගමික නායකයන් සහ සමාජ මතවාදයක් රට තුළ නිර්මාණය කරනවා. මේ නිර්මාණය කිරීමේම සැකයක් අපිට එනවා. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඒ සඳහා තියෙන යම් යම් කොන්දේසි ලිහිල් කරන්න රජය කටයුතු කරද්දී අධිකරණ ඇමතුමා මේ විපක්ෂය එකතු වෙලා සමාජ මතවාදය දේශීයව ජාත්‍යන්තරව ගොඩනගනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනි කියලා. මේක පිටිපස්සේ මොකද්ද තියෙන්නේ? මේක පිටිපස්සේ තියෙන්නේ අපි විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා සහරාන්ගේ බිරිඳ වෙච්ච හාදියා පවා මේ හරහා නිදහස් වීමද බලාපොරොත්තු වෙන්නේ. ඇමරිකානු අධිකරණයකින් පවා චෝදනාවට ලක් වෙලා තියෙන ඒ වගේම අද මේ පාස්කුවේදී ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් හැටියට පරීක්ෂණ කටයුතු සිදුවෙන අධිකරණයේ ඉදිරියේ පෙනී සිටින නෞෆ මෞලවි පවා නිදහස් කිරීමේ අවශ්‍යතාවයද අද විපක්ෂයට තියෙන්නේ. මෙන්න මේ වෙනුවෙන්ද මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනි කියලා බලපෑම් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න අපිට ඉතුරු කරලා තියෙනවා. ප්‍රහාරයකට මඟ පෑදුවා වෙනුවට ප්‍රහාරයේ වගකීතු පුද්ගලයන් නිදහස ලැබීමට අවශ්‍ය වාතාවරණයත් දේශපාලනය හා සමාජීය වශයෙන් මේ රට තුළ නිර්මාණය කිරීම පාර්ලිමේන්තුවේ සදා නායකත්වය ගැනීම අපි කනගාටුවෙන් හෙලා දකිනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එයින් මේ ආර්ථිකය පිළිබඳව අපි රට ගොඩනගන විතරක් නෙමෙයි අපෙන් බලාපොරොත්තු වෙච්ච ජාත්‍යන්තරව තරඟ කරන්න පුළුවන් රටක් බවට අපි ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා කියන විශ්වාසය ඇති කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.